මූලාසනය සඳහා ගරු මන්ත්‍රීවරයෙකුගේ නමක් යෝජනා කරන ලෙසට ගරු මන්ත්‍රීවරයෙකුගෙන් ඉල්ලා සිටිනවා.
මම ගරු ශානක්‍යන් රාසමාණික මන්ත්‍රීතුමාව යෝජනා කරනවා.
ස්ථිර කරනවා මම.
Honorable Tissatthanayaka, you have 10 minutes.
ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි, අද මේ සාකච්ඡා කරන මූලික විෂය වරාය නගර ව්‍යාපෘති සම්බන්ධයෙන් ගෙන රෙගුලාසි සම්බන්ධයෙන්. විශේෂයෙන් කියන්න ඕනේ මේ වරාය නගරය ආරම්භ කළේ ආසියාවේ මූල්‍ය කේන්ද්‍රය හැටියට විශාල ප්‍රචාරයක් දෙමින්. විශේෂයෙන්ම විදේශ ආයෝජකයන් ආකර්ෂණය උදෙසා ආරම්භ කළ මේ ව්‍යාපෘතිය දැනට තියෙන තත්ත්වය දිහා බලපුවම එක යටිතල පහසුකම් වර්ධනය කිරීමේ මූලික පියවර අරන් තිබෙනවා. ඒත් එක්ක මේක චීන ආයෝජනයක් ලෙස ආරම්භ කළේ. ඉතින් මේකේ ඊළඟ අදියර අපිට තිබෙන්නේ මේ සඳහා ආයෝජකයන් ආකර්ෂණය කරගෙන ගෙන්වා ගැනීමේ මීටක වැඩ පිළිවෙල. ඉතින් විදේශ ආයෝජනක ප්‍රවර්ධනය නොකර රටක සංවර්ධනය කරන්න බැහැ කියන එක අපි ප්‍රතිපත්තියක් හැටියටම පිළිගන්න ඕනේ. මොකද අපි වගේ රටකට විදේශ ආයෝජන ඉතාමත් වැදගත්. නමුත් අවාසනාවට වගේ දැන් මේ වරාය නගරය මූලික අධියරේ වැඩ කටයුතු ටික සම්පූර්ණ කරමින් තිබුණත් ආයෝජනය විශේෂයෙන් මෙහි ඊළඟ අධියර වන මූල්‍ය නගරය ඉදිකිරීමේ ඊළඟ කාර්තව්‍ය ඉටු වෙන බවක් තාමත් ප්‍රමාද වෙමින් සිදු වෙන බවක් අපිට දැනෙන්නේ. අපි අවධානය යොමු කරන්න කැමති විශේෂයෙන්ම වරාය නගර කොමිසම් සභාවට මේ සඳහා කඩිනම් පියවරකට යා යුතුව තිබෙන අපි මුහුණ දෙන මේ තත්ත්වය හැටියට. ලෝකයේ ඕනම රටක් අපි ගත්තොත් වියට්නාමයේ බංගලාදේශයේ ඉන්දියාව මේ අසල්වැසි ඕන රටක් ගත්තොත් මේ හැම රටකම දියුණුව රඳා පැවතිලා තිබෙන්නේ විදේශ ආයෝජන මත කියන එක අපි පැහැදිලිව කියන්න ඕනේ. අපි ශ්‍රී ලංකාවේ මුහුණ දුන් අවාසනාවන්තම අර්බුදය මොකක්ද? අපි පහුගිය කාලේ ඒ බංකොලොත් කියන තත්ත්වයට මුහුණ දුන්නා. ඇත්තටම ලෝකයේ ඉදිරියේ අපි පාපොච්චාරණය කරන්න සිදු වුණා. ඒ අනුව අපි රටේ දැවැන්ත ආර්ථික සමාජීය පෙරලියක් ඇති කිරීම අවශ්‍යයි එයින් මිදීම සඳහා. නමුත් එවැනි පරිවර්තනයක් සඳහා ආණ්ඩුව තාමත් ගමන් කරමින් තිබෙනවද? ඒක අපි දැක ගන්නට අමාරු දෙයක්. මොකද යලිත් රට ගොඩ ගැනීමට කළ යුත්තේ කුමක්ද කියන එක මේ රටේ ජනතාවගෙන් බහුතරයක් මූලික වශයෙන් දකින්නේ නැහැ. ඒකට වැඩපිළිවෙලක් දකින්නේ නැහැ. අපි කියන්නේ ජනතාවගේ පැත්තෙන් දකින මූලික කාරණා දෙකක් තිබෙනවා. විශේෂයෙන් අපි අරගලේ ඇතිවෙච්ච තත්ත්වය දිහා බලපුවමත් අරගලෙන් කියපු මූලික කාරණා දෙකකුත් තිබෙනවා. මොකද අරගලයේ හරහා කිව්වේ අපි මේ බංකොලොත් භාවයට ඇති වෙලා තියෙන රටට මූලික හේතු වෙලා තිබෙන්නේ අපේ රටේ මුදල් යම් ආකාරයකින් හොරකම් කිරීම, ඒවා ආපසු ගෙන ඒම සඳහා මූලික පියවර ගත යුතුයි කියලා. දෙක තමයි ඒ අයට දඬුවම් කරන්න කියන එක. ඒක තමයි අරගලයේ කාලේ ජනතාවගේ හැඟීම තිබුණේ. මොකද අනිත් පැත්තෙන් ඇත්තටම මූලික කාරණා දෙකක් අපි දකිනවා. එකක් තමයි මේ රටේ දූෂණය තුරන් කිරීම. දැන් දූෂණය තුරන් කිරීම වෙනුවෙන් ගත වුණු අවුරුද්ද ඇතුළත අර දූෂණ විරෝධී වනතක් සම්මත කළා හැර එයින් එහාට යමක් ගිහිලා තිබෙනවද? තාමත් ප්‍රසම්පාදන ක්‍රියාවලියවල සිදුවන මහා බරපතල වරදවල් පිළිබඳ වාර්තා වෙනවා. දැන් ඊයේ පෙරේදා අපි දැක්කා සෞඛ්‍ය ශාස්ත්‍රයේ අඩුපාඩුකම් ගැන, දුර්වලකම් ගැන, බිඳවැටීම් ගැන කතා කරනකොට හැම වෙලාවකම මේ දූෂණය ගැන කතාව ඉස්සරහට එන්න පටන් ගත්තා. ඒත් එක්කම පරිපාලන දුර්වලතා, අකාර්යක්ෂමතාවන් තාමත් එලෙසම පවතිනවා. දැන් මේ තත්ත්වයේ යටතේ අපිට ස්ථාවරයක් තිබෙනවද කියලා ලොකු ප්‍රශ්නයක් තිබෙනවා. ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, ජාත්‍යන්තර මූල්‍ය ආරමුදල IMF මේ හැම දෙයකටම විසඳුම නෙවෙයි. දැන් අපි හිතන් ඉන්නේ ජාත්‍යන්තර මූල්‍ය ආරමුදල ආවා, ඒ නිසා අපේ රටේ සියලුම ප්‍රශ්න විසඳනවායි කියලා. හැබැයි අපිට ඒකට දේශීය ඉලක්කගත වැඩපිළිවෙලක් සකස් කරගන්න තිබෙනවා. බලන්න අර වෙරිටේස් ආයතනයේ සමීක්ෂණ වලට අනුව කියනවා මේ රටේ ජනතාවගෙන් 60%කට ආසන්න ප්‍රමාණයක් අරගලේ අරමුණු කරා ගමන් නොකරන බව ප්‍රකාශ කරනවායි කියලා කියනවා. ස්වල්ප දෙනෙක් 10%ක් 11%ක් කියන්න පුළුවන් මේක සුබවාදී ගමනක් කියලා. හැබැයි රටේ බහුතරය කියන්නේ තාමත් ආණ්ඩුවක් හැටියට ඒ නිශ්චිත අරමුණ කරා ගමන් කරන මාර්ගය සකස් කරගෙන නැහැ කියන එක. මම දැක්කා ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික හා සංඛ්‍යාත දෙපාර්තමේන්තුවේ මහාචාර්ය වසන්ත අතුකෝරාල මහත්මයා මාධ්‍යයට කරලා තිබෙන ප්‍රකාශයක්. එතුමා කියනවා මේ රටේ පවතින අර්බුදකාරී තත්ත්වය විසඳා ගැනීම සඳහා පස්වැදෑරුම් විසඳුමකට යා යුතුව තිබෙනවායි කියලා. එකක් එතුමා කියන්නේ නීතියේ ආධිපත්‍යය සුරක්ෂිත වෙන්න ඕනේ. ඒක සම්පූර්ණයෙන් හරි. මොකද නීතියේ ආධිපත්‍යය සුරක්ෂිත වෙන්නේ නැතුව රටක ඉදිරි ගමනක් නැහැ. දැන් පහුගිය මාස 7-8 ගත්තොත් මේ රටේ මිනිමරුන් විතරක් 350කට ආසන්න සංඛ්‍යාවක් සිදු වෙලා තිබෙනවා. මාසයකට නිකන් හිතන්න බලන්න මාසයකට මිනිමරුන් 50කට ආසන්න ප්‍රමාණයක් සිදු වෙමින් තිබෙනවා. ඒක නීති ආධිපත්‍යයේ බිඳ වැටීමකට එක ලක්වන කාරණාවක් විතරක් නෙවෙයි. ඒක රටකට හොඳ තත්වයක් නෙවෙයි. දෙක රාජ්‍ය කාර්යක්ෂමතාවය වර්ධනය කරගන්න ඕනේ කියලා කියනවා. ඒකත් ඇත්ත. අපි මේ උදාසීන රාජ්‍ය කාර්යක්ෂමතාවයක් නොමැතිව මේ යන ගමන් මාර්ගයෙන් නිශ්චිතව අපිට ඉලක්කයක් කරා යන්න බෑ. ඊළඟ රජයේ වියදම් පාලනය කිරීම. දැන් රජයේ වියදම් පාලනය කිරීම සම්බන්ධයෙන් මොකක්ද ආණ්ඩුව සිදු කරන්නේ? දවස ගානේ ඒ වියදම් වැඩි කරන ක්‍රියාවලියට එන්නේ. දැන් මේ වියදම් පාලනය කිරීම සම්බන්ධයෙන් අඩු ගානේ ඉතිහාසයෙන් ඉගෙනගත්ත පාඩම් අනුවවත් අපි ක්‍රියා කරනවාද කියලා ලොකු ප්‍රශ්නයක් තිබෙනවා. ඇයි? අපි මූණ දෙන්නේ බංකොලොත් රටක. ඒ බංකොලොත් රටක අඩු ගානේ ජනතාවගෙන් එකතු කරන මේ බදු මුදල් යම් පාලනයක් ඇති කරන්න ඕන කියන එක අපි පිළිගන්න ඕනේ. ඊළඟට අපේ ආයෝජන වඩාත් ඵලදායි ලෙස ක්‍රියාත්මක කරනවාද කියන ලොකු ප්‍රශ්නයක් ක්‍රියාත්මක කරන්න වෙනවා. ඒත් එක්කම තොරතුරු පද්ධතිය යාවත් කාලීන කිරීම සිදු වෙන්නේ නැහැ. මේක තමයි මේවා නිවැරදි කරගෙන ඉස්සරහා ගමන යා යුතුයි කියලයි ඒ මහාචාර්යවරයා පෙන්ලා දෙන්නේ. ඒකේ කතාවේ 100%ක සත්‍යතාවයක් තිබෙනවා. බලන්න ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි, 2023 අපි අයවැය ආදායම සහ වියදම අතර පරතරය මහා විශාලයි. දැන් අයවැය ආදායම බිලියන 3415ක් වෙනකොට වියදම බිලියන 5819ක්. දැන් අපෙන් ඒකට විසඳුමක් හැටියට අපි යෝජනා කළේ මොකක්ද? ආදායම වැඩි කර ගැනීම වෙනුවෙන් විවිධාකාරයේ පියවර, ලයිට් බිලෙන්, වතුර බිලෙන්, බදු වලින් ආණ්ඩු යෝජනා කළා. ඒක අනිත් පැත්තට තව භයානක තත්ත්වයකට තල්ලු වෙනවා. ඒක තමයි අපේ ණය සීමාව වැඩි කර ගැනීමට ක්‍රියා කිරීම හරහා ආණ්ඩු මොකටද මේ ප්‍රවේශ වෙන්නේ කියලා ඉතා පැහැදිලි. ඒ කියන්නේ අපි ණය අරගන්නේ තව දුරටත් පාරිභෝජනයේ සඳහා නම් ඒකෙන් කිසිම ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ. තවත් ණයකාරෝ බවට පත් වෙනවා. දැන් වෙරිටේස් ආයතනයේ කියන හැටියට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලංකාවට ආධාර දෙන අතර කාරණා ගණනාවක් ඉල්ලීම් කළා. නමුත් ජූලි මාසයේ ඉටු කළ යුතු කාර්යයන් සංසන්දනය කරපුවාම තාමත් ඒ යෝජනාවල කාර්යයන් ගණනාවක් ඉටු කළා නැහැ. මැයි මාසයේ ඉටු කළ යුතු ඉල්ලීම් යෝජනා 39 29යි ඉටු කළා තිබෙන්නේ. ජූනි මාසයේ වෙනකොට ඒ වාර්තාවට අනුව ඉටු කළ යුතු යෝජනා වලින් 55න් 33යි ඉටු කළා තිබෙන්නේ. මේ අනුව බලනකොට අපි තාමත් පිටිපස්සෙන් දෙවැනි වාරකයේ පිළිබඳව සැප්තැම්බර් මාසයේ සාකච්ඡා කරන ලොකු අවධානමක් අපි
ඉන්නේ.
අපි ඉන්නේ පිටිපස්සෙන්. ඒත් එක්කම අපි කියන්න ඕනේ මේවා සඳහා යම් ආකාරයකට අපිට විසඳුමක් තිබෙනවද? දැන් බලන්න අපි කතා කරනවා බංකොලොත් වීම සම්බන්ධයෙන් දිගින් දිගටම. දැන් බංකොලොත් වීම සම්බන්ධයෙන් හේතු සොයලා බලන්න පාර්ලිමේන්තු කමිටුවක් පත් කරා. මම දැක ඒ කමිටුවට මහාචාර්ය සම්පත් අමරතුංග මහතා ඇතුළු විද්වතුන් කීප දෙනෙක් යෝජනා ගණනාවක් ඉදිරිපත් කළා තිබුණා. ඒවයි කියනවා ලංකාවේ විදේශ ආයෝජන නැත්නම් විදේශ ණය ලබාගෙන ඒවා ආයෝජනය නොකර පාරිභෝජන යොදා ගැනීම තමයි බරපතලම ප්‍රශ්නේ කියලා. දෙක කියනවා 2019 රජයේ බදු ප්‍රතිපත්තිය බදු කපා හැරීමේ ප්‍රතිපත්තිය විශාල ලෙස අපිට අවාසහගත තුනයි කියලා. තුන්වෙනුව කියනවා රසායනික පොහොර භාවිතය නැවැත්වීම හරහා අපිට අවාසහගත තත්ත්වයක් උද්ගත වුණායි කියලා. ඒ වගේම ඔවුන් කියන හතරවෙනි කාරණේ හැටියට රජයේ සේවකයන්ගේ වැටුප් වැඩ කිරීමත් ප්‍රශ්නයක්. ඒක නම් අපිට පිළිගන්න බෑ. නමුත් අර කියපු මූලික කාරණා තුනම යථාර්ථයක්. එහෙනම් අපි ඉන්නේ ඉතාමත් නරක තත්ත්වයක කියන එක පැහැදිලිව අපි පිළිගන්න ඕනේ. අද මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, මේ සිදුවෙන්නේ මතු පිටින් පෙනෙන ආර්ථික වර්ධනය නෙවෙයි. මේක සැබෑ ලෙස ක්‍රියාත්මක වන්නේ නම් ජනතාවට මේ තරම් පීඩාවක් ඇති වෙන්න බෑ. දැන් අද බලන්න ටිකක් හිතලා, අද මේ කරන්නේ ආර්ථිකයේ දුර්වලතාවයන් වලට පැලැස්තර ඇලවීමක් පමණයිනේ. අපි ජාතික වශයෙන් ස්ථීරසාර විසඳුමකට අවතීර්ණ වෙන ක්‍රියාමාර්ගයක අපි ඉන්නවද? එහෙම කිසිම ක්‍රියාමාර්ගයක් අපිට දකින්නේ නැහැ. පෝලිං අයින් වුණයි කියලා නැත්නම් යම් බහඬ සුලබුණයි කියලා ආර්ථික වර්ධනයක් හැටියට ගණන් ගන්න බෑ. ඒ හරහා මිනිසුන්ට යම් සහනයක් දැනෙන්න ඕනේ. එහෙම දෙයක් අපිට පේන්නේ නැහැ. විශේෂයෙන් මම කියන්න ඕනේ මේ රටේ රාජ්‍ය ආයතනවල ක්‍රියාකාරීත්වය තවදුරටත් බරක් වන විදිහට පවතින උවමනාවක් නැහැ. ඒවා සකස් වෙන්න ඕනේ. මම ඉතාමත් කනගාටු වෙනවා. කෝප් සහ කෝපා කමිටු දෙක ඉදිරියට එන සමහර රාජ්‍ය ආයතන වල තත්ත්වය විශේෂයෙන්ම සමහර රාජ්‍ය ආයතන තමන්ගේ වාර්ෂික වාර්තාවන් අවුරුදු 4ක් 5ක් ඉදිරිපත් කළා නැහැ.
ඔතමයි කාලය අවසන් කෙටි නැහැ.
මම ඉවර කරන්න ගන්න. අවුරුදු 4ක් 5ක් ඉවර කරලා නැහැ. මේ තත්ත්වයේ හමුවේ කොහොමද අපි රාජ්‍ය කාර්යක්ෂමතාවයේ වැඩි කරගන්නේ? ඒක තමයි අපිට තියෙන අභියෝගය. ඒ නිසා ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි මට එක කාරණයක් තව සඳහන් කරන්න තිබෙනවා. ඒක තමයි අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ මහතා පෞගේ දාස්වල ප්‍රසිද්ධ මාධ්‍යයකදී සඳහන් කළා ඉතාමත් ගැඹුරු කාරණාවක්. ඇත්තටම ඒ කාරණාව දිහා බලපුවම ඉතාමත් වැදගත්. මම හිතනවා මේක අපිට කියලා වැඩක් නැහැ. නමුත් ඒ කාරණාව මොකද්ද කියන්නේ? එතුමා කියනවා අපගේ අපනයන ව්‍යාපාරවල යෙදෙන ව්‍යාපාරිකයන් පසුගිය කාල සීමාව තුළ ඩොලර් බිලියන 100කට වැඩි මුදලක් රටට ආපසු ගෙනල්ලා නැහැ කියලා. එහෙනම් ඒක ඉතාමත් බරපතල චෝදනාවක්. ඉතින් මේ වගේ අපේ රටේ නිෂ්පාදනයන් යවලා එයින් ලැබෙන ආදායම ලංකාව තුළට ගෙනෙන්නේ නැත්නම් ඒවා හංගනව නම් කවුද මේවා හොයලා බලන්න ඕනේ? මේක මහා බැංකුවටත් අදාළ වැඩක්. ඒ වගේම ආණ්ඩුවකටත් අයිති වැඩක්. දැන් මේවා රටට නැවත අත්කර දීම සඳහා මොකද්ද ගන්න ක්‍රියාමාර්ගය කියන එක ඉතාමත් පැහැදිලිව ආණ්ඩුව අවධානය යොමු කරන්න ඕනේ. ඉතින් මම කියනවා අද මේ කියන තත්ත්වයේ හැටියට යම් ආකාරයක ජාතික මට්ටමේ ක්‍රියාදාමයකට අවතීර්ණ නොවුනොත් අපි මේ සුරංගනා කතා කියලා අපි යන්නේ වෙන ගමනක් කියන එක විශේෂයෙන් මතක් කරන්න කැමතියි. බොහොම ස්තුතියි.
8000 ගෞරව තවරාජා කැලේරසනාරලේ උංගලට ගැටෙන මුඩංගල ඉදිරිපත්. තවරාජා කැලේරසන.
තලමේ දාංගකින්ද ගෞරව උරුපිනර අවர்களே ஏற்றுமதி இறக்குமதி சம்பந்தமாகவும் வெளிநாட்டு கடன் சம்பந்தமாகவும் இங்கே பேசப்பட்டு கொண்டிருக்கின்றது. அந்த அடிப்படையிலே எங்களுடைய நாடு பல வளமிக்க எழில் பொங்குகின்ற நாடு. இந்த நாட்டிலே நாங்கள் ஒரு பொருத்தமான நிகழ்ச்சி நிலை தயாரில்லாமல் இன்றும் பிறரிடம் கையேந்துகின்ற நாடாகத்தான் இருந்து கொண்டிருக்கின்றது. உண்மையிலே இங்கு பேசிய அமைச்சர் அவர்கள் இந்த நாட்டிலே கடன் பெறுவதும் கடனை எவ்வாறு செலுத்த முடியும் என்ற கருதித்தான் முன்வைத்தாரே தவிர இந்த நாட்டை எவ்வாறு வளமிக்க நாடாக ஆக்க வேண்டும் என்ற கருத்தை முன்வைக்கவில்லை. குறிப்பாக இந்த இலங்கை நாட்டை பொறுத்தமட்டில் எந்த அரசாங்கம் ஆட்சிக்கு வந்தாலும் தங்களுடைய அரசியல் அதிகாரங்களை நிலைநிறுத்தி அவர்கள் வேண்டப்பட்ட வேலைகளைத்தான் முன்னிறுத்தி செய்தார்களே தவிர மக்கள் விரும்பிய பணிகளை முன்னெடுக்கவில்லை என்பதனை இன்றைய இந்த பொருளாதார வீழ்ச்சி காட்டி நிற்கின்றது. உதாரணமாக கடந்த காலங்களில் நடைபெற்ற ஒவ்வொரு விடயத்தை நாங்கள் எதிர்பார்த்தால் ஒரு வேலை திட்டத்தை முன்னெடுத்து செல்கிற பொழுது ஒரு பயன்மிக்க நீடித்து நிலைத்திருக்கின்ற வேலையாக அது அமையவில்லை. இன்றும் பல இடங்களில் பல பணிகள் பூர்த்தியாகாத ஒரு நிலைமையில்தான் இருந்து கொண்டிருக்கிறது. எது எவ்வாறு இருப்பினும் இந்த நாட்டிலே தொடர்ச்சியாக ஒரு இனவாத மதவாத சிந்தனை கொண்ட அரசாட்சி நடப்பதுதான் இந்த நாட்டிலே இவ்வாறான வீழ்ச்சிக்கு காரணமாக அமைந்திருக்கின்றது. இந்த நாடு இன்று மாத்திரமல்ல, இந்த நாடு சுதந்திரம் அடைந்த காலம் தொட்டு தொடர்ச்சியாக இந்த நாட்டில் இன ரீதியான ஒரு முரண்பாடு இருப்பதை உணர்ந்த தலைவர்கள் அவர்கள் ஒரு தெளிவான சிந்தனையோடு இந்த நாட்டு மக்களை அணுகவில்லை என்பதற்கு இன்றைய பொருளாதார வீழ்ச்சி ஒரு உதாரணமாக இருக்கும். குறிப்பாக நான் இந்த நாட்டிலே ஏற்பட்ட மிக மோசமான இன அழிப்பு சம்பந்தமாக நான் இங்கு எடுத்துரைக்க வேண்டிய கடப்பாடுடையவனாக இருக்கின்றேன். ஏனென்றால் அம்பாறை மாவட்டத்திலே தமிழர் போராட்டத்தில் முதன்முதல் இடம்பெற்ற தென்பு பேச்சுவார்த்தை இடம்பெற்ற போது இந்தியாவிலே அத்திப்பட்டி கிராமம் போல அழிக்கப்பட்டு காணாமல் போன கிராமமாக அம்பாறை மாவட்டத்திலே திருக்கோவில் பிரதேசத்திலே வயலு கிராமம் அமைந்திருக்கிறது. இந்த கிராமம் கிட்டத்தட்ட இன்றுடன் நாளையுடன் 38 வருடங்கள் பூர்த்தியாகின்றன. அம்பாறை மாவட்டத்தில் பல தமிழ் கிராமங்கள் சிங்கள ஆட்சியாளர்களால் அழிக்கப்பட்டு தமிழ் மக்கள் வாழ்ந்த இடமே இல்லாமல் போன வரிசையிலே தமிழீழ போராட்ட வரலாற்றில் முதன் முதலாக 1985 ஆகஸ்ட் மாதம் 24 தேதி விடுதலை இயக்கங்களுக்கும் சிங்கள பேரினவாத அரசுக்கும் இடையிலான யுத்த நிறுத்த சமாதான தின்பு பேச்சுவார்த்தை நடைபெற்றுக் கொண்டிருந்த காலத்தில் அப்பாவி விவசாயிகள் 40 பேர் படுகொலை செய்யப்பட்டு கிராமமே அழிக்கப்பட்டு வெளி உலகிற்கு வெளிச்சத்துக்கு வராத போன வரிசையில் வயலூர் கிராமம் ஒன்றாகும். இந்த மாவட்டத்தில் ஆட்சியாளர்களால் அட்டவணப்படுத்தப்பட்டு நடத்தப்பட்ட தமிழின அழிப்பாக அதனை நான் பார்க்கின்றேன். குறிப்பாக பௌத்த கோட்பாடு அடிப்படையில் தம் இஷ்ட ஆட்சியை ஏற்படுத்தி வாக்களித்த மக்களின் ஒரு பிரிவினருக்கு துன்பத்தை ஏற்படுத்தி ஒரு கரைபடியாத அப்பாவி விவசாயிகளை படுகொலை செய்த வயலூர் கிராமம் இப்பொழுதும் விளங்கிக் கொண்டிருக்கின்றது. குறிப்பாக திருக்கோவில் பிரதேச செயலாளர் பிரிவில் உள்ள சாகாமத்திலிருந்து தெற்கு பக்கமாக 8 கிலோமீட்டர் தொலைவில் வயலூர் கிராமம் 1972 காணியற்ற வறிய மக்கள் குளியமர்த்தப்பட்ட ஒரு கொலனியாக இந்த கிராமம் அமைந்தது. உணவு மற்றும் ஏனைய பயிர் செய்கையை அபிவிருத்திக்காக அதிக முக்கியத்துவம் கொடுக்க வேண்டும் என்ற அரசாங்கத்தின் திட்டத்தின் கீழ் டிஎஸ்சி ஜெயசூர்யா குடியிருப்பாளர்களை தெரிவு செய்து காணி கச்சேரி வைத்து காணியற்ற வயலூர் கிராமத்திலே 200 குடும்பங்களை குடியேற்றினார்கள். இவ்வாறு குடியமர்த்தப்பட்ட மக்களுக்கு அடிப்படை போக்குவரத்து, சுகாதாரம், சுத்தமான குடிநீர், கடைகள் போன்ற வசதிகள் இன்றி ஓலை குடிசைகள் அமைத்து மரவள்ளி, குரக்கன், சோளன், இறுங்கு போன்ற பயிர்களை செய்து வாழ்ந்து வந்தனர். இந்த நிலையில் 1985 எட்டாம் மாதம் 24 தேதி இந்த யுத்த நிறுத்தம் ஜேஆர் ஜெயவர்த்தனாவின் சகோதரை எச் டபிள்யூ ஜெயவர்த்தனா தலைமையிலான அரசாங்க குழுவும் தமிழர் விடுதலை கூட்டணியுமான ஏனைய 5 இயக்கங்களுமாக இணைந்து இந்தியாவிலே திம்புவிலே பேச்சுவார்த்தை நடந்து கொண்டிருந்த சமயம் வயலூர் கிராமத்தை அதிகாலை வேளையிலே இராணுவத்தினர் சுற்றி வளைத்து விவசாயிகள் 40 பேரை சுட்டு கொலை செய்த அந்த நாளையுடன் 38 வருடங்களாக நிறைவு பெற இருக்கிறது. ஏன் இதனை நான் கூறுகின்றேன் என்றால், இனிமேலும் எங்களுடைய இந்த நாட்டிலே இனரீதியான அடக்குமுறை இருக்கக்கூடாதென்றும் அவ்வாறு மரணித்த அந்த மக்களுக்காக இந்த உயரிய சபையிலே நான் அவர்களுக்காக அந்த அஞ்சலியை நான் செலுத்துகின்றேன். இந்த நாட்டில் தொடர்ச்சியாக தமிழ் மக்கள் பாதிக்கப்படுவதும் அவ்வாறு பாதிக்கப்படுகிற மக்களுக்கு எந்தவிதமான உதவிகளை வழங்க முடியாத அரசாங்கமாகத்தான் இந்த அரசாங்கங்கள் இருந்து கொண்டிருக்கின்றன. குறிப்பாக அம்பாறை மாவட்டத்திலே வீரமுனை, காரதீவு, அக்கரைப்பற்று, பெரியலாவணை, தங்கவிராயுதபுரம், மத்திய முகாம், நான்காம் கிராமம், திராக்கேணி, அட்டப்பழம், நிந்தவூர் போன்ற கிராமங்களும் இன்னும் பொத்திவில் போன்ற கிராமங்களிலும் கூட ஆயிரக்கணக்கான தமிழர்கள் கொன்றளிக்கப்பட்டார்கள். ஆனால் இட்டவரைக்கும் அந்த மக்களுக்குரிய நீதி நியாயங்கள் கிடைக்கப்பெறவில்லை. நாங்கள் இதற்காகத்தான் சொல்கிறோம், இந்த நாட்டிலே புறையோடி போயிருக்கிற தமிழ் மக்களுக்கான ஒரு நிரந்தர தீர்வை நீங்கள் வழங்க வேண்டும் என்று. ஆனால் இன்று அந்த தீர்வை நோக்கிய பயணத்திலே இந்த அரசாங்கத்தில் இருக்கின்ற இந்த தலைவர்களும் முன்னின்று நடத்த முடியாதவர்களாக இருந்து கொண்டிருப்பதும் தொடர்ச்சியாக பாதிக்கப்பட்டவர்களாக இந்த தமிழ் மக்கள் இருப்பதும் தான் மனவேதனையான ஒரு விடயம். நீங்கள் எவ்வாறு திட்டங்களை தீட்டினாலும் இந்த நாட்டிலே தொடர்ச்சியாக 83 ஜூலை கலவரத்தை எடுத்தாலும் சரி, 90 இனக்கலவரத்தை எடுத்தாலும் சரி, தொடர்ச்சியாக முதலீட்டாளர் சம்பந்தமாக நீங்கள் பேசுகிறீர்கள். அவ்வாறு முதலீடு செய்தவர்கள் இந்த நாட்டிலே பெரும்பாலானவர்கள் தமிழர்களாக இருந்தார்கள். தொடர்ச்சியாக அந்த இனத்தின் மீது நீங்கள் நடத்தப்படுகின்ற அடக்குமுறை இல்லாமல் செய்கிற பொழுதுதான் இந்த நாட்டிலே பல முதலீட்டாளர்கள் தாமாகவே முன்வந்து இந்த நாட்டை அபிவிருத்தி அடைந்த நாடாக ஆக்க முடியும். அந்த அடிப்படையிலே நீங்கள் செயற்படுங்கள். ஆனால் அவ்வாறான எந்த செயற்பாடும் இந்த அரசாங்கத்திடம் இல்லை என்பதனை தொடர்ச்சியாக உங்களுடைய அணுகுமுறை எடுத்துக்காட்டுகிறது. எனவே வாய்ப்பு தந்தமைக்காக நன்றி கூறி அமர்கின்றேன். நன்றி, வணக்கம்.
நன்றி. ஹானரபிள் ஷிஹான் சேமசிங், யூ ஹேவ் 21 மினிட்ஸ்.
கரு முலாசனாரோட மந்திரிமணி, அத பார்லிமெண்ட்ரியே முதல் அமாத்தியான்சேட்ட அதால காரணா கீபியாக் கதாக்கரன் மம்மே காலே யோதாகன்னுவா. விசேஷேன்மா மொலிம்ம பமக்கியன்னோனே மே வெனக்கொட்ட மாபாண்டாகாரே விசின் ருபியால் மில்லியன் 2784ක් சியலுமா டிஸ்ட்ரிக்ட்லே கம் காரியாரவல்ட முதல் லபாதீம சிதுக்கல்ல தியனவா. ඒ අපේ රටේ 647683ක් වෙච්ච වකුගඩු රෝගී පුද්ගලයන් සඳහා දීමනාව ලබා දීමටත්, අඩු ආදායම්ලාභී වැඩිහිටියන් සඳහා දීමනාව ලබා දීමටත්, ඒ වගේම ආබාධිත දීමනාව ලබා දීම සඳහාත් අවශ්‍ය මුදල් ප්‍රමාණය. එතකොට ගරු මූල අසන අනුර මන්ත්‍රීතුමනි, අපි බලාපොරොත්තු වෙනවා මේ මුදල් ප්‍රමාණය සිකුරාද දිනේ ඉඳලා ඒ ප්‍රතිලාභීන්ට ලබා ගන්න පුළුවන් වෙයි. මම විශේෂයෙන්ම ඉල්ලීමක් කරනවා මේ සිකුරාද ඉඳලා ලබා දෙන දීමනාව කලබලකාරී තත්ත්වයක් ඇති කරගන්නේ නැතුව, මොකද සමහර අය බලාගෙන ඉන්නවා පෝලිම් පෙන්නලා මේ වැඩපිළිවෙල අසාර්ථකයි කියලා කියන්න, ඒ වගේම වෙනත් දේවල් පෙන්නලා මේක අසාර්ථකයි කියලා කියන්න. එහෙම කරන්නේ නැතුව තමන්ට හිමි දීමනාව ලබා ගැනීමට කටයුතු කරන්න කියලා. එතකොට ගරු මූලාසනාරුඩ මන්ත්‍රීතුමනි, මේ දීමනාව අපි ජූලි මාසයේ සඳහා තමයි ලබා දෙන්නේ. අවසාන වශයෙන් ලබා දෙලා තිබ්බේ ජූනි මාසයේ. ඊළඟට අපි අගෝස්තු ඒ ආදී වශයෙන් කිසිම මාසයක් මග නොහැරෙන්න මේ ප්‍රතිලාභීන්ට දීමනාව ලබා දෙන්න කටයුතු කරනවා. ඒ අතරතුර අපි අලුත් ක්‍රමවේදයක් සකස් කරනවා මේ දීමනාව ලබා දීම සම්බන්ධයෙන්. මොකද පෙර සකස් කරපු ක්‍රමවේදයේ යම් යම් අවධානය යොමු කළ යුතු තැන් තිබ්බා. ඒ පිළිබඳව ජනාධිපතිතුමා විසින් උපදෙස් ලබා දුන්නා. ඒ ක්‍රමවේදයක් සකස් කරලා නිසි ක්‍රමවේදයක් ඇති කරන තෙක් මෙතෙක් ප්‍රතිලාභ ලබපු මේ කාණ්ඩ තුනේ ප්‍රතිලාභීන්ට ඒ ප්‍රතිලාභය ලබා දෙන්න කටයුතු කරන්න කියලා. ඒකම ගරු මූලාසනාරුඩ මන්ත්‍රීතුමනි, අශ්වසුම සම්බන්ධයෙන් මේ වන විට සුභසාධක මණ්ඩලය, ඒ කාර්ය මණ්ඩලය දැනට මතුවලා තියෙන ගැටලු කිහිපයක් විසඳීමට අවශ්‍ය කටයුතු කරගෙන යනවා. විශේෂයෙන්ම තෝරාගෙන තියෙන ප්‍රතිලාභීන් සඳහා ඒ බැංකු ගිණුම් තහවුරු කර ගැනීම. අපි දැකලා තියෙනවා මේ වෙනකොට වැරදි අංක අපිට ලැබිලා තියෙනවා. ඒ වගේම බැංකුවේ වැරදි ශාඛා අංක ලැබිලා තියෙනවා. ඒ වගේම සමහර වෙලාවට එකම අංකයේ තියෙන ඒක ප්‍රතිලාභින් දෙන්නෙකුට එකම ගිණුම් අංකය ලැබිලා තියෙනවා. ඒ වගේම හැඳුනුම්පත්වල අංක වැරදීම් සිදු වෙලා තියෙනවා. මේ වෙනකොට මේ අයට ප්‍රතිලාභ ලබා දෙන්න මෙන්න මේ දැනට හඳුනාගෙන තියෙන දෝෂ निराකරණය කර ගැනීම සඳහා අදාළ බැංකු පද්ධතිත්, ඒ වගේම දිස්ත්‍රික් ලේකම්වරු සහ ප්‍රාදේශීය ලේකම්වරුත් එක්ක ඒකාබද්ධව මේ වැඩසටහන ක්‍රියාත්මක වෙනවා. අපි උපරිම උත්සාහය දරන්නේ මෙතෙක් තහවුරු කරගත්ත ගිණුම් සඳහා පළවෙනියට මුදල් ටික ලබා දීලා ඒ අනුව තහවුරු කර ගැනීම අනුව ඒ මුදල් ලබා දෙන්න. එතරම් මම ඊටම පැහැදිලිව කියන්න ඕනේ, අපි ජූලි මාසයට අදාළ දීමනාව ලබා දීලා තමයි පටන් ගන්නෙ. මොකද ජූනි මාසේ දුන්නා, ජූලි මාසේ මගහැරේවි කියලා සමහර අයට සැකයක් තියෙනවා. මම දැක්කා සමහර ප්‍රවෘත්ති තිබ්බා නිර්මාණය වෙලා ජූලි මාසේ සුභසාධක දීමනා ලැබෙන්නේ නැහැ කියලා. එහෙනම් ජූලි මාසේ ඉඳලා ලබා දෙද්දී කිසිම කෙනෙකුට කිසිම මාසයක් මග නොහැරෙනවා. ඒ සඳහා අවශ්‍ය නිවැරදි කර ගැනීම අපි මේ වෙනකොට සිදු කරමින් පවතිනවා. ඒ වගේම ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, තාම ගිණුම් විවෘත වෙච්ච නැති කණ්ඩායමකුත් ඉන්නවා. ඒ කණ්ඩායමෙන් අපි තාම ගෞරවයෙන් ඉල්ලීමක් කරනවා, තමන්ට පහසු බැංකුව වෙත ගමන් කරලා හැකි ඉක්මනින් තමන්ගේ ගිණුම ආරම්භ කරලා අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ හෝ සුභසාධක මණ්ඩලයේ වෙත ලබා දෙන්න අවශ්‍ය කටයුතු කරන්න කියලා. ඒ වගේම
ගරු මූලාසනානුකූල මන්ත්‍රීතුමනි මේ සභාව තුලත් අද කාරණා කිහිපයක් මතු වුණා විශේෂයෙන්ම 37 නායක මැතිතුමා මතු කරා මේ රාජ්‍ය වියදම් සම්බන්ධයෙන් රාජ්‍ය වියදම් කප්පාදුවකට රජය කටයුතු කරලා නැහැ කියලා අපි ඊටාම පැහැදිලිව කියන්න ඕනේ මේ පහුගිය අවුරුද්දක කාලය ගත්තොත් එහෙම මේ රටේ පැවති ආර්ථික අර්බුදයෙන් මුදවා ගැනීම සඳහා මුදල් අමාත්‍යාංශයේ විසින් සියලු අමාත්‍යාංශ ලේකම්වරුන්ට සහ ආයතන ප්‍රධානීන්ට සීමා කළ යුතු වේදම් පිළිබඳව පැහැදිලි චක්‍රලේඛන නිකුත් කරලා සීමා වීම සිදු වෙලා තියෙනවා. හැබැයි මේ වෙනකොට ජනවාරි සිට ජූනි දක්වා කාල සීමාව ගත්තොත් එහෙම මේ වසර මැද වාර්තාව තුලත් අපි හඳුනාගත්ත දේ තමයි පේන දේ තමයි අපේ රටේ පොලී ගෙවීම් ප්‍රමාණය වැඩි වෙලා පොලී ගෙවීම් ප්‍රමාණය 2022 අවුරුද්දේ මේ කාලයට පළවෙනි මාස 6ට සාපේක්ෂව 94%ක වැඩිවීමක් තියෙනවා. මොකද පවතින තත්ත්වය තුල අපිට විදේශීය මූල්‍ය වැළඳපොළට ගමන් කිරීමට හැකියාවක් නැති වෙච්ච හින්දා අපිට සිදු වුණා දේශීය වශයෙන් රජයේ වියදම් පියවා ගැනීමට අරමුදල් රැස් කරන්න. විශේෂයෙන්ම අපිට ආදායම් මාර්ග සියල්ල බැලුවොත් රජයේ ඒ ආදායම් මාර්ග සියල්ල රජයේ වියදම් පියවා ගැනීම සඳහා ප්‍රමාණවත් වෙන්නේ නැහැ. එතකොට මේ වෙනස ගලපා ගැනීම ඉතිහාසයේ විදේශීය මූල්‍ය වැළඳපොළටත් ගිහිල්ලා අපි මූල්‍ය පහසුකම් ලබා ගත්තා. දේශීය මූල්‍ය වැළඳපොළුත් මූල්‍ය පහසුකම් ලබා ගත්තා. නමුත් අපි ණයගවන්නේ නැති රටක් හැටියට ප්‍රකාශයට පත්වීමත් එක්ක ඒ වගේම රේටින් ඒජන්සීස් අපිව නිරන්තරයෙන් මූල්‍ය තත්ත්වය තුළ පහත දැමීම තුළ අපිට අවකාශයක් තිබෙන්නේ නැහැ විදේශීය වැළඳපොළට යන්න. එතකොට ඒ තිබ්බ අවිනිශ්චිතතාවයේ හින්දා අපිට සිදු වුණා එක වෙලාවක මහරහන් භාණ්ඩාගාරයට අරමුදල් රැස් කරද්දී 130ක පොලියක් ගෙවලා රැස් කරා. හැබැයි ගරු මූලාසනානුකූල මන්ත්‍රීතුමනි මේ පොලී ප්‍රමාණය 94%කින් වැඩි වුණත් අපි කිසිම අවස්ථාවක දේශීය වශයෙන් ගත්ත මුදල් කල්පිරීමේදී කිසිම අවස්ථාවක ගෙවීම පැහැරහැරලා නැහැ. අපි වගවලා ගත්තා මේ ලැබෙන මුදල් ප්‍රමාණය කළමනාකරණය කරලා මහ බැංකුවත් සම්බන්ධීකරණය කරලා කිසිම දේශීය වශයෙන් රැස් කරපු මුදල් ඒ වගේම කල්පිරීමේදී කිසිම අවස්ථාවක මේ ගෙවීමක් සිදු නොකරන්න අපි කටයුතු කරේ නැහැ. ඒක නිරන්තරයෙන් අපි වග බලාගත්ත ඒ ගෙවීම සිදු කරන්න. ඒ එක්කම ඔබතුමා කව ණය සීමාව සම්බන්ධයෙන් ණය සීමාව වැඩි කර ගැනීමක් සම්බන්ධයෙන් යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් වුණා. ඒකේ මූලික පරමාර්ථය උනේ ගරු මන්ත්‍රීතුමනි මේක මම ඊට කලිනුත් මේ පාර්ලිමේන්තුව තුළ පැහැදිලි කරා. අපිට දේශීය ණය ප්‍රසස්ස කරන වැඩසටහනට පරිවර්තනය වීම සඳහා ඒ කියන්නේ දැනට තියෙන භාණ්ඩාගාර බඳුන් කර දීර්ඝකාලීන භාණ්ඩාගාර බඳුන් කර බවට පරිවර්තනය කිරීම සඳහා අපිට යම් සීමාවක් ඉහළ දැමීමට අවශ්‍යයි. ඒකෙන් අපි කිසිසේත්ම අදහස් කරන්නේ නැහැ මේ වැඩි කරන සීමාව අලුතින් ණය ගැනීම සඳහා සිදු කරන සීමාවක් කියලා. ඉතින් ඒ හින්දා මම ඊටාම වගකීමෙන් කියනවා අපි මේ ණය සීමාව වැඩි කිරීම සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය ඉල්ලන්නේ අලුතෙන් ණය ගැනීම සඳහා නෙවෙයි මේ පවතින ණය ප්‍රතිවිකතකරණය තුළ අපේ දීර්ඝකාලීන භාණ්ඩාගාර බැඳුම් කර බවට පරිවර්තනය කිරීම සඳහා අවශ්‍ය සීමාව අනුමත කර ගැනීමක් තමයි අපි පාර්ලිමේන්තුවෙන් බලාපොරොත්තු වෙන්නේ. එහෙම නැත්නම් තවදුරටත් ණය ගැනීම සිදු කරන්නේ නෙවෙයි මේ සීමාව ඇතුළත. ඊළඟට ගරු මූලාසනානුකූල මන්ත්‍රීතුමනි දැන් මේ දේශීය ණය ප්‍රශස්ත කරන වැඩසටහන ඉතාම වැදගත් අපේ රටේ ඉදිරි ආර්ථිකය ශක්තිමත් වීම සඳහා. ඉදිරියේදී විදේශීය ණය ප්‍රතිවිකතකරණය විශේෂයෙන්ම ද්විපාක්ෂික ණය හිමියන් සමග කරන සාකච්ඡා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන ක්‍රියාත්මක කිරීම මෙරටේ ආර්ථිකය ස්ථාවරත්වයට පත් කිරීම ආර්ථිකය ලබන අවුරුද්දේ ඉඳලා වර්ධනයක් කරාගෙන යෑම දැනට ජනතාව මුහුණ දෙන ගැටලුත් ලබන අවුරුද්ද වෙද්දී අවසන් කරන්න අවශ්‍ය වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න අපිට දේශීය ණය ප්‍රශස්ත කරන වැඩසටහන ක්‍රියාත්මක කිරීම ඉතාම වැදගත් වෙනවා. හැබැයි ඒකේ අවාසනාවන්ත තත්ත්වයක් මම දකිනවා ගරු මූලාසනානුකූල මන්ත්‍රීතුමනි මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන පාර්ලිමේන්තුව කියන්නේ රටක යහපැවැත්ම සඳහා තීන්දුව తీරන ගන්න ක්‍රියාත්මක කරන නීති පද්ධතිය හදන ආයතන. එතකොට මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන 225 දෙනාගේම වගකීම විය යුත්තේ ඉතිහාසයේ මොන ආකාරයේ වරදක් සිදු වුණත් ඒ වරද නැවත ඇති නොවෙන්න කටයුතු කිරීම. අපි ඉතිහාසයේ සිදු වෙච්ච වැරදි වලින් පාඩම් ඉගෙනගෙන ඒ වැරදි නැවත සිදු නොවීම සහ නැවත ආර්ථික අර්බුදයකට ගමන් කිරීමට යම් ඉඩකඩක් තියෙනවා නම් ඒ සියලු ඉඩකඩ නැති කිරීම තමයි අපි පාර්ලිමේන්තුව තුල කරන්න ඕනේ. නමුත් කනගාටුවට හේතුව ගරු මූලාශ්‍රාර උඩ මන්ත්‍රීතුමනි, මේ වෙනකොට අපි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරා දේශීය ආදායම් පනත් කෙටුම් පතේ සංශෝධනයක් සඳහා. මේ සංශෝධනය තුල කාල සීමාවක් තියෙනවා, ඕනෑම පුරවැසියෙකුට අධිකරණයට ගිහිල්ලා ඔහුගේ අදහස ඉදිරිපත් කරලා අධිකරණයෙන් මතය විමසීම. හැබැයි කනගාටුයි කියන්න දේශීය ණය ප්‍රශස්ත කරන වැඩසටහන ප්‍රමාද කරන්නත්, මේ යන ආර්ථික ස්ථායිකරණ වැඩසටහන කඩාකප්පල් කරන්නත් අරමුණින් මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරයෙක්ගේ සහයෝගය ඇතුව එයාගේම චේම්බර් එක ඇතුළෙන් ඒ සඳහා අවශ්‍ය නඩුකරය සකස් කිරීම සිදු කරා. ඒ සඳහා සිදු කරා මූලාසන අරූඪ මන්ත්‍රීතුමා සමහරට දන්නවා ඇති මම මේ කවුරු ගැනද කියන්නේ කියලා. මොකද එතුමාගේ මුහුණේ සිහින්සිරාවක් තියෙනවා. මේක එතරම් සුබදායීයක් නෙමෙයි මන්ත්‍රීතුමනි. මොකද මතක තියාගන්න, අපි නැවත අර්බුදයකට ගියොත් අපි දේශීය ණය ප්‍රශස්ත කරන වැඩසටහන නියමිත කාල සීමාව තුළ සම්පූර්ණ නොකරොත් නැවත ආර්ථිකයේ අවදානම් සහගත තත්ත්වයකට යෑමේ අවදානමක් කියලා. එතකොට මේ මොකද්ද උත්සාහ කරන්නේ? ඉස්සෙල්ලා ජනතා විමුක්ති පෙරමුණ උත්සාහ කරා අධිකරණයට ගිහිල්ලා පුළුවන්ද කියලා බලන්න දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය ප්‍රමාද කරා. හැබැයි වාසනාවකට අධිකරණය එම නඩුව අහන්නෙත් නැතුව අහක දැම්මා. එතකොට දෙවෙනි උත්සාහයක් දැන් දරනවා, මේ පනත් කිරුම් පතට විරුද්ධව අධිකරණයට ගිහිල්ලා පුළුවන්ද කියලා බලන්න මේ රටේ නැවතත් ආර්ථික අර්බුදයකට අවශ්‍ය පදනම සකස් කරන්න. එහෙනම් මතක තියාගන්න මේ අර්බුදය නිර්මාණය වීම නැවත එක ජාතියකට ඇති වෙන අර්බුදයක් නෙවෙයි. මේ රට නියෝජනය මේ රටේ ජීවත් වෙන හැම ජාතියකටම එක හා සමානව ඇති වෙන අර්බුදයක්. එහෙනම් තමන්ගේ දේශපාලන පැවැත්ම වෙනුවෙන්, තමන්ගේ ජනප්‍රියතාවය වෙනුවෙන්, තමන් වෙනත් කණ්ඩායම් වලට දේශද්‍රෝහී කණ්ඩායම් වලට ලබා දෙන පොරොන්දු වෙනුවෙන් මෙවැනි කටයුතු වල නියැලීම අතිශයින්ම පිළිකුල් සහගතව අපි හෙලා දකිනවා. ඒ සඳහා මේ පාර්ලිමේන්තුව නායකත්වය ලබා දීම. පාර්ලිමේන්තුව රට හදන ගමනට යනවා වෙනුවට මොකද කරන්නේ? මේ පාර්ලිමේන්තුව ආර්ථිකමය වශයෙන් කඩාවැටිච්ච රටක් නිර්මාණය කරන්න සහයෝගය දක්වනවා. එක මන්ත්‍රීවරයෙක් තමයි කරු මන්ත්‍රීතුමනි මේකට නායකත්වය දෙන්නේ. 37 නායක මැතිතුමනි එක මන්ත්‍රීවරයෙක් නායකත්වය දෙන්නේ. ඔබතුමාලගේ පක්ෂ නෙවෙයි, ඔබතුමාලගේ පක්ෂ නෙවෙයි. ඒ හින්දා මේ වගේ දේශද්‍රෝහී වැඩ කරන්න එපා. අපි දැක්ක ගිය අවුරුද්දේ මේ රටේ ඇතිවෙච්ච තත්ත්වය, නැවත තෙල් පොලින් ටික හදලා සතුටු වෙන්න මේ හදන්නේ, නැවත ආර්ථික අර්බුදයකට ගමන් කරලා අත්‍යවශ්‍ය සේවාවන් බාණ්ඩ සපය ගන්න බැරි තැනකට ගමන් කරන්න මේ හදන්නේ, ආපහු තමන්ට කෑම ටික හදාගන්න ගෑස් ඇති යුගයකට අරගෙන යන්නද මේ හදන්නේ? ඒ හින්දා ගරු මූලාශ්‍ර අරූඪ මන්ත්‍රීතුමනි, අපි විශ්වාස කරනවා මොන අභියෝගයක් ආවත් අපි දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය ප්‍රශස්ත කරන වැඩසටහන පාර්ලිමේන්තුව අනුමත කරපු ආකාරයටම ක්‍රියාත්මක කරනවා වගේම ඒ හරහා අපි ද්විපාර්ශ්වික ණය හිමියන් කෙරෙහි තිබු විශ්වාසය ණය ප්‍රතිව්‍යුහගතකරණය නිවැරදිව සිදු කළා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන ක්‍රියාත්මක කරන්න අවශ්‍ය කටයුතු ටික කරනවා. එහෙනම් මේ විදිහට මේ රටේ කඩාවැටීම ප්‍රාර්ථනා කරන කණ්ඩායමට යටත් වෙන්න රජය කිසිම අවස්ථාවක සූදානමක් නැහැ කියන එක මම ඊටාම වගකීමෙන් කියන්න ඕනේ. ඒ වගේම තමයි විවිධ ආයතන මේ ගොඩනැගෙමින් පවතින ධනාත්මක තත්ත්වය ඍණාත්මක තත්ත්වයක් බවට පරිවර්තනය කරන්න උත්සාහයක් ගන්නවා. අද ආර්ථිකය ගොඩනැගෙනවා, කිසිම කෙනෙකුට ඒක නැහැ කියලා තර්ක කරන්න බෑ. තාම අඩුපාඩු තියෙනවා, අපි තව ශක්තිමත් කළ යුතු අංශ ගොඩක් තියෙනවා. හැබැයි ආර්ථිකය ගොඩනැගෙනවා. මේ රටේ 70%ක් තිබ්බ උද්ධමනය ජූලි මාසෙ වෙද්දී 4.6% බවට පත් වුණා. ආහාර උද්ධමනය ඍණ 2.5% බවට පත් වුණා. ඒ වගේම ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය පණී ලක්කමට ඒම සඳහා අවශ්‍ය වැඩකටයුතු සිදු වුණා. පොලි අනුපාතය 30.32%, සමහර ලීසිං පොලි අනුපාතය 37%. අද ක්‍රමානුකූලව අඩු වෙනවා. ජනතාව සමහර විට මීටත් වඩා වේගයෙන් අඩුවීම බලාපොරොත්තු වෙනවා. අර ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල යගේ විනිමය අනුපාතය ක්‍රමානුකූලව ස්ථාවර වෙනවා. ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම් කර සම්බන්ධයෙන් සියයට අනුවහත් දෙනෙක්ම දීර්ඝකාලීන රුපියල් බැඳුම් කර බවට පරිවර්තනය කරන්න එකඟතාවය ලබා දුන්නා. ඒක විනිමය අනුපාතය ශක්තිමත් වීමට බලපානවා. එතකොට මේ සියලුම දේවල් සිදුවෙද්දී මේ විදිහට රට නැවත අර්බුදකාරී තත්ත්වයකට අරගෙන යන්න පුළුවන්ද කියලා සියුම් උත්සාහයක් දැරීම මේ රටට කරන්න පුළුවන් විශාලතම දේශද්‍රෝහී ක්‍රියාව කියන එක අපි ප්‍රකාශ කරන්න ඕනේ. ඒ වගේම ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, අනික් පැත්තෙන් ගත්තොත් දූෂණය පිටුදැකීම ගැන කතා කරා. දූෂණය පිටුදැකීම සඳහා අවශ්‍ය දූෂණ විරෝධී පනත් කැටුම්පත මේ පාර්ලිමේන්තුව තුළ සම්මත කරගත්තා. ඒක ගෞරවය මේ පාර්ලිමේන්තුවට හිමි වෙන්න ඕනේ. ඒ වගේම අකාර්යක්ෂමතාවය පිළිබඳව අද උපරිම මට්ටමින් එය පාලනය කිරීම සඳහා රජය කටයුතු කරමින් පවතිනවා. අපි පරිපාලන දුර්වලතා හඳුනාගෙන ඒ ටික නිවැරදි කරන්න, කාර්යක්ෂමතාවය වැඩි කරන්න රාජ්‍ය නිලධාරීන් දේශපාලඥයන් තුළ අපි සියලු දෙනාගේම ක්‍රියාකාරීත්වය පිළිබඳව විනිවිදභාවයක් ඇති කරන්න, ඒ වගේම වග වීමක් ඇති කරන්න, නැවත වංචා හා දූෂණ වලට වැඩියෙන් ඉඩක් තියෙන රටක් බවට පරිවර්තනය නොවෙන්න අවශ්‍ය සියලු වැඩ කටයුතු මේ වෙනකොට රටේ සිදුවෙමින් පවතිනවා. එයින් අපි ගොඩක් හොඳ දේවල් කරද්දී තමන්ගේ පෞද්ගලිකත්වය වෙනුවෙන් අර ආකාරයේ වැරදි ආත්මార్థකාමී තීන්දුව ගැනීමට පෙළඹීම සම්බන්ධයෙන් අපි කනගාටු වෙනවා. ඒකම ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, විශේෂයෙන්ම අපි දැක්කා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන සම්බන්ධයෙන් විවිධ මාධ්‍ය තුල විවිධ ආයතන විවිධ ප්‍රකාශ නිකුත් කරනවා. මම කියාගෙන ආවේ ඒ කාරණේ. ධනාත්මක තත්ත්වයක් නිර්මාණය වෙලා තියෙද්දි ආයෝජකයෝ වැඩියෙන් ශ්‍රී ලංකාව පිළිබඳව නැවත ආයෝජනයට අවස්ථා පිළිබඳ අවධානය යොමු කළා තියෙන අවස්ථාවක කොටස්වල දබල ධනාත්මක තත්ත්වයක් පිළිබඳව පෙන්නුම් කරන අවස්ථාවක මේ ආකාරයේ ඍණාත්මක ප්‍රවෘත්ති නිර්මාණය කිරීම සදාචාර සම්පන්න නැහැ. ඒකට හේතුව මේ 2022 තිබිච්ච ආර්ථික කඩාවැටීම අද 2023 අගෝස්තු මාසයේ ඇති වෙලා තියෙන තත්ත්වයට පරිවර්තනය කරන්න ලේසි කටයුත්තක් නෙමෙයි තිබ්බේ. මහ විශාල අභියෝගයක් ඒකට තිබ්බේ. හැබැයි අද ඒ පරිවර්තනය රටේ සිදු වෙලා තියෙනවා. එතකොට කවුරු හරි හිතනවා නම් මේ කොටුවක් ගහලා ඒ කොටුව ඇතුලේ එකඟතා ටික දාලා ඒ එකඟතා ටික උනාද නැද්ද කියලා ටික් කරන එකයි මේ ආර්ථික අර්බුදය රට මුදවා ගන්න සහ 2024 ආර්ථිකය වර්ධනය කරගෙන යාමට තියෙන පිළිවෙත කියලා ඒක නෙවෙයි ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි. මේ තුල කාල රාමුන් තිබ්බා. අපි අනුගමනය කළ යුතු ක්‍රියාපටිපාටියක් තිබ්බා. අපි අපේ දේශ විදේශීය ණය හිමියන් ඒ වගේම බහුපාර්ශ්වික
ආයතන විනාඩි දෙකක් තියෙනවා ඔබතුමාට.
මට මිනිත්තු 4ක් දෙලුම් මම අනුගම ඇමතුමාගේ කාලයෙන් ලබා දෙන්න. ඊළඟට මේ බහුපාර්ශ්විකව ණය අපිට ලබා දෙන විශේෂයෙන්ම ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, අනික් පැත්තෙන් ආසියානු සංවර්ධන බැංකුව මේ සියලු දෙනා අපිට සහයෝගය දක්වන අවස්ථාවක මේ විදිහට කොටු ඇඳලා ඒ කොටුව ටික් කරන එක සාධාරණ වෙන්නේ නැහැ. ඒකට හේතුව යම් මේ අපි එකඟතාවයක් අපි සාමාන්‍යයෙන් එකඟ වෙලා තියෙනවා යම් යම් කාරණා 95ක් ඉටු කිරීම සඳහා ගරු මන්ත්‍රීතුමනි. මේ 95 ඉටු කිරීමේදී අපිට කාල රාමුන් තියෙනවා. අපේ ඉලක්ක තියෙනවා. හැබැයි ඒ ඉලක්ක සහ කාල රාමුන් වල යම් වෙනසක් සිදු වෙනවා නම් අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක සාකච්ඡා කරලා වඩාත්ම ප්‍රායෝගික ක්‍රියාවලිය තමයි අනුගමනය කරන්නේ. ඒක සමහර විට තුන්වෙනි පාර්ශවයක් දන්නේ නැහැ. ඒ හින්දා එවැනි ඍණාත්මක ප්‍රවෘත්ති නිර්මාණය කිරීම වෙනුවට ඒ පිළිබඳව මැදිහත් වෙලා කටයුතු කරන පාර්ශවයන්ගෙන් විමසීමක් කරලා ප්‍රවෘත්ති නිවේදනය කරොත් වඩා හොඳයි කියන එක මම ඉතාම ගෞරවයෙන් මේ සභාවට මතක් කරනවා. ඒ වගේම ජනාධිපති කාර්යාලය, මුදල් අමාත්‍යාංශය, ඒ වගේම මහ බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීන්ගේ සහභාගිත්වය තුළ අපි සතියකට වරක් මේ සමාලෝචන කටයුතු සිදු කරනවා. මොකද මේක මහ විශාල කාර්යභාරයක්. මේ මතු පිටින් ඇවිල්ලා විවේචනයක් කරලා යනවා වගේ නෙවෙයි. මේක මහා විශාල කාර්යභාරයක්. එහෙනම් මේක වරදින්නත් බෑ, වරදින්නෙත් නෑ කියන තැනට ගමන් කිරීම වැදගත් වෙනවා. ඒක තමයි 2027 එහාට කොතෙක් දුරට අපි ස්ථාවර ආර්ථිකයක් පවත්වාගෙන යනවද නැද්ද කියන කාරණේ තීන්දුව වෙන්නේ. එහෙනම් මෙන්න මේ කාරණේ ඉතාම වැදගත් කියලා මම විශ්වාස කරනවා. එයින යම් මඩුපාඩු දිනන අපිට පෙන්වලා දෙයි.
ඔව්, අපිට මීට ගරු තිස්සනායක මන්තුමා.
විජේදාස රාජපක්ෂ ඇමතුමත් මෙතන ඉන්න නිසා එතුමා මාධ්‍යයේ ප්‍රකාශ කරන මම දුටුවා, ලංකාවෙන් බහඬ අපනයන කරන බොහෝ ව්‍යාපාරිකයන්, හැම එකනම නෙවෙයි වෙන්න පුළුවන්, බිලියන 100ක් විතර මුදල් ලංකාවට ආපසු ගෙනල්ලා නැහැ කියලා. ඒ ඔප්ෂෝ මුදල් හංගගෙන ඉන්නවා, නැත්තම් වෙන රටවල තැන්පත් කරලා තියෙනවායි කියලා. ඒකෝ දැන් මේවා සාමාන්‍ය මහ බැංකුව වගේ ආයතන යවපු ඒවා එනවද නැද්ද කියලා බලන්න යම් වැඩපිළිවෙලක් තියෙන්න එපේ. එහෙම තියෙනවා නම් ඒවා ගෙන්වා ගැනීම සඳහා මොකක් හරි වැඩපිළිවෙලක් තිබෙනවද, ඒවා ගැන හොයලා බලලා තිබෙනවද කියලා පැහැදිලි කරන්න. පොද එක බිලියන ඩොලර් බිලියන 100ක් කියන්නේ අපේ ණය මුදල් වගේ දෙගුණයක්. මේකේ තියෙන බරපතල තත්ත්වයක් එතුමන් දැක්ක කීප වතාවක් මේ ගැන සඳහන් කරලා තිබුණා. ඉතින් කරුණා කරලා මෙන්න මේක බලන්න කියලා කියනවා. මොකද අපේ රටට අයිති මුදල් වෙන කොහේ හරි තැන්පත් කරලා තියෙනවා නම් ඒක බරපතල වරදක්, ඒක හොරකමක්.
ගරු මන්ත්‍රීතුමනි, මේ සම්බන්ධයෙන් විවිධ මත ප්‍රකාශ වුණා. විජේදාස රාජපක්ෂ ඇමතුමත් ඒ සම්බන්ධයෙන් ප්‍රකාශ කරා. නමුත් මෑත කාලීනව විශේෂයෙන්ම මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන ක්‍රියාත්මක වීමත් එක්ක අපනයනකරුවන් විසින් ඒ ලංකාවට ගෙනා යුතු මුදල් ප්‍රමාණය නිසියාකාරව ගෙනල්ලා දෙනවා කියන සහතිකය මහා බැංකුවේ අධිපතිතුමා විසින් ලබා දුන්නා. ඉතිහාසයේ මොකද්ද වෙලා තියෙන්නේ කියලා අපිට පසුවට හොයලා බලන්න පුළුවන්. නමුත් මං හිතන්නේ දැන් වැදගත් වෙන්නේ මේ ආර්ථිකය ස්ථාවර වීමට අවශ්‍ය වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම. ඔබතුමා මතක් කරා කොහොමද මේ දූෂණ වංචා ඉතිහාසයේ වෙලා තියෙනවා, ඒ වෙනුවෙන් රජය කටයුතු කරන්නේ නැහැ කියලා. රජය කටයුතු කරනවා. නමුත් අපේ මූලිකම අරමුණ වෙලා තියෙන්නේ, ඒ කියන්නේ ප්‍රමුඛම කාරණාව වෙලා තියෙන්නේ ස්ථාවර ආර්ථිකය ගොඩනැගීම සහ 2024 ආර්ථික වර්ධනයක් වෙත ගමන් කිරීමට. එතකොට ඒ ගමන් මගට බාධාවක් නොවි පූර්ණ කාලීනව කැපවීම අපි සිදු කරලා තියෙන මෙන්න මේ ආර්ථිකයේ යහපත් කිරීම වෙනුවෙන්. මං හිතන්නේ ඔබතුමාලා මතු කරන ඒ කාරණේත් වැදගත්. ඉතිහාසයේ යම් යම් වංචා දූෂණ වෙලා තියෙනවා නම් දැන් පාර්ලිමේන්තුවෙනුත් කමිටුවක්වත් කරලා තියෙනවා. ඒ අයත් කරුණු හොයලා බලයි. ඒ වගේම සමහර තැන්වල අධිකරණමය ක්‍රියාමාර්ග අරගෙන තියෙනවා. ඒ අධිකරණමය ක්‍රියාමාර්ග තුලත් කරුණු හෙළවීම සිදු වෙයි. ඒ අනුව අපිට පුළුවන් ඒවට රජයක් හැටියට කටයුතු කරන්න. ඉතින් මම මේ කියාගෙන ආවේ ගරු මුලස්නාරුඩ මන්ත්‍රීතුමනි, මේ විදිහට අපිත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් අතර ඇතිවන සාකච්ඡා, අපිත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් ඇතිවන එකඟතාව සහ සමහර විට කාල රාමුවන්වල සමහර විට ප්‍රමාණාත්මක වශයෙන් ඇතිවන වෙනස්කම් පිළිබඳව අවබෝධයක් නැතුව ප්‍රකාශ නිකුත් කිරීම සාධාරණ වෙන්නේ නැහැ කියන කාරණේින්ද යම් තොරතුරක් අවශ්‍ය නම් අපි ඒ තොරතුරු ටික ලබා දෙන්න සූදානම්. අපි විනිවිදභාවයේ 100%ක්ම ආරක්ෂා කරනවා. අපි ඒකයි නිරන්තරයෙන් කියන්නේ. අපි මේ අර්බුදය තුළින් පාඩම් ඉගෙනගෙන තියෙනවා. මේ අර්බුදය තුළින් පාඩම් ඉගෙනගෙන තමයි අපි ඉදිරියට යන්නේ. එහෙනම් අද රටේ විශ්වාසනීයභාවයක් ඇති වෙලා
තියෙනවා.
රටේ විශ්වාසනීයභාවයක් ඇති වෙලා තියෙනවා. නැවත ආර්ථිකය ක්‍රියාත්මක වෙන්න පටන් අරගෙන තියෙනවා. දුර්වලතා තියෙනවා, අඩුපාඩු තියෙනවා. හැබැයි මේ පිළිබඳව අපි අවධානය යොමු කරලා තියෙනවා. පොලි අනුපාතය මම ඒවිල කිව්වා වගේ අද පල්ලෙහැට එනවා. උද්දමනයේ පල්ලෙහැට එීම පොලි අනුපාතයේ පල්ලෙහැට එීමට හේතුවක් බවට පත් වෙනවා. මහා බැංකුව විසින් ප්‍රතිපත්ති පොලි අනුපාතය 104.5% දෙසරයක් අඩු කිරීමක් සිදු කරලා තියෙනවා. හැබැයි මේ පාලනයෙන් බැහැරව අපි ගමන් කරොත් නැවත කඩාවැටීමකට අතවැණීමක් බවට පත් වෙනවා. අපේ විදේශ සංචිත ප්‍රමාණය ශක්තිමත් වෙමින් පවතිනවා. සංචාරකයන්ගේ පැමිණීම අද ඉහළ ගිහිල්ලා තියෙනවා. අපිට මහා බරපතල කඩාවැටීමකට ලක් වෙලා තිබ්බ විදේශගත ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ ප්‍රමාණය අද නැවත පිටපාරෙන් නැතුව ක්‍රමව බැංකු පද්ධතිය තුළ ලංකාවට පැමිණෙනවා. මේ සියල්ල නිවැරදි ආකාරයට සිදුවීම තමයි ආර්ථික ස්ථාවර වීම සහ එය නිවැරදිව ඉදිරියට ගෙන යාම සඳහා මේ පාර්ලිමේන්තුවත් රජයත් ජනාධිපතිතුමත් ගත්ත තීන්දුව තුළ ක්‍රියාත්මක වෙන්නේ. එහින්ද අපි ආර්ථිකයේ ශක්තිමත් වීම වළක්වන්න යම් කණ්ඩායමක් උත්සාහ කරනවා නම් තමන්ගේ දේශපාලන අරමුණ වෙනුවෙන්, එහෙම නැත්නම් තමන්ගේ ජනප්‍රියතාවය වෙනුවෙන්, එහෙම නැත්නම් කවුරු හරි හිතනවා නම් ආර්ථිකය කඩාවැටලා එයා තමයි වීරයව වට පත් වෙන්න පුළුවන් කියලා උත්සාහයක් දරනවා නම් ඒ උත්සාහයන් සියල්ල පරාජය කරන්න රජය කටයුතු කරනවා කියන එක ඊටාම වගකීමෙන් ප්‍රකාශ කරමින් මේ වර්ෂයේ අවසාන වෙද්දී අපි බලාපොරොත්තු වෙන ඉලක්ක වලට ගමන් කරලා ඊටාම සාර්ථක සමාලෝචනයකට සූදානම් අපිද ලබන මාසේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ
ඔබගේ කාර්යය අවසන්
කරලා ලංකාවට එනවා ඒ වුන්ට නිවැරදි තක්සේරුවක් එක්ක ශක්තිමත් සාර්ථක සමාලෝචනයක් සිදු කළා අපි ඊළඟ මාසෙ වෙද්දී ඒ කියන්නේ ඔක්තෝබර් මාසෙ වෙද්දී අපි බලාපොරොත්තු වෙනවා අපිට තවත් ඩොලර් මිලියන 330ක දෙවනි වාරිකය සහ ඉදිරි වැඩ කටයුතු කරගන්න පුළුවන් වෙයි කියලා බොහොම ස්තුතියි.
ගරු විජේදාස රාජපක්ෂ මහත්තයා
ගරු සභාපතිතුමනි ගරු 37 නායක මහත්තයා මතු කරපු කාරණය මීට පෙරත් මම මේ පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කළා ග්ලෝබල් ඉන්ටග්‍රිටි වාර්තාව අනුව ඇමරිකා එක්සත් ජනපදයේ පසුගිය වසර 12ක කාලය තුල ඒ කියන්නේ වර්තමාන මහ බැංකුවේ අධිපතිතුමා එම ධූරය බාර ගන්නට පෙර කාලයේ වසර 12ක කාලය තුල ලංකාවෙන් විදේශ රටවලට අපනයනය කරපු භාණ්ඩ සඳහා ලංකාවට එවිය යුතුව තිබුණු ඩොලර් බිලියන 53.5ක් ශ්‍රී ලංකාවට එවලා නැහැ. ඒ සම්බන්ධව වර්තමාන මහ බැංකුවේ අධිපතිතුමා පත් වුණාට පස්සේ මේ කාරණය මතු කරපුවාම එතුමා අපේ රටේ ප්‍රධානතම වැඩිම වශයෙන් අපනයන භාණ්ඩ යවන සමාගම් 100න් වාර්තාවක් ඉල්ලලා තිබුණා ඒගොල්ලෝ තොරතුරු ඉල්ලලා තිබුණා ඒගොල්ලන් භාණ්ඩ පිටරටේ යැවීම පිළිබඳව මට දැනගන්න ලැබුණු තොරතුරු අනුව ගරු සභාපතිතුමනි එම ආයතන 157ක් තොරතුරු ලබා දීලා තිබෙනවා හැබැයි ඒ බොහොමයක් තොරතුරු නිවැරදි නොවන බව තමයි මහ බැංකුවේ අදහස වෙලා තිබුණේ මේකට හේතුවක් විදිහට මම පෙන්වුවා ගරු කතානායකරු සභාපතිතුමනි 2017ට පෙර අපේ රටේ තිබුණේ එක්ස්චේන්ජ් කන්ට්‍රෝල් විනිමය පාලන පනත ඒක යටතේ පාලනයක් තිබුණා 2017 දී වෙනුවට ෆොරින් එක්ස්චේන්ජ් විදේශ විනිමය පනතක් ගෙනාවා අර පාලනය කියන කොටස බොහොම ලිහිල් වුණා ඒ වගේම දෙන දඬුවම් ප්‍රමාණය හොඟක් ලිහිල් වුණා සමහර දඬුවම් ඉවත් කරා ඒකත් බලපාණ්ඩට ඇති ඒ නීතිය වෙනසක් වුණත් නොවුණත් ඒ අදාළ බලධාරීන් විසින් ඒ හරියට අධීක්ෂණය නොකරපු නිසා තමයි ඒ පාඩුව ශ්‍රී ලංකාවට සිද්ධ වෙලා තිබෙන්නේ ඒක බොහොම දැඩි නීතියක් ඔබතුමාට මතක ඇති සිරිමා බණ්ඩාරනායක මැතිණියගේ කාලේ මේ පිළිබඳව මෙවැනි දූෂණ කරපු අය පිළිබඳවම සොයන්න වෙනම විදේශ විනිමය කොමිෂන් සභාවක් පත් කරලා ව්‍යාපාරිකයෝ ගණනාවක්ම සිරගත කරා සමහරු ඉරේදී මිය ගියා. ඉතින් ඒක දැඩිව ඕනෑම රටක් ක්‍රියාත්මක කරන නීතියක්. අපේ රට මේ නීතිය හරි ලෙස ක්‍රියාත්මක නොකරපු නිසා තමයි ප්‍රධාන වශයෙන් අපේ රටේ ආර්ථිකය මංකොලොත් වෙන්නට බලපෑවේ මොකද ඒ වාර්තාව නිකුත් කරන විටත් අපේ විදේශීය ණය ප්‍රමාණය ගත්තොත් ඩොලර් බිලියන 53ක් තිබුණේ නැහැ මට මතක විදිහට බිලියන 41ක් වගේ ගණක් තිබුණේ. ඉතින් ඒක නිසා ඒ කාරණේ පිළිබඳව අපි සියලු දෙනාගේම අවධානය යොමු වෙන්නට ඕන අපි මුදල් අමාත්‍යංශයටත් දැනුම් දීලා තිබෙනවා ඉතා ඉක්මනට මේ පනත එක්ක සංශෝධනය කරන්න නැත්නම් අලුතෙන් පනතක් ගේන්න.
ඔව් චම්පිකරණවක
අපි අපේ ක්‍රමසාවේදී අපේ ආයතනයෙන් මේ කාරණේ ගැන හැදෑරීමක් කළා මේක අපි කියන්නේ අර මිස් ඉන්වොයිසින් මෙතුමා කිව්වා වගේ අපනයන වලින් පමණක් නෙවෙයි ආනයන වලින් මේ ඕවර් ඉන්වොයිස් ඒ වගේම අන්ඩර් ඉන්වොයිස් හරහා විශාල ධනයක් යනවා ලෝක හැම රටකම වගේ වෙළඳාම් කරන රටවල මේක වෙනවා නමුත් ලංකාවේ මේ ප්‍රතිශතය අපේ ජාත්‍යන්තර වෙළඳාමෙන් 10%ක පමණ අධික ප්‍රමාණයක් ඒ කියන්නේ වාර්ෂිකව ලංකාවෙන් එළියට යන මේ මිස් ඉන්වොයිසින් නිසා එළියට යන ප්‍රමාණයයි අපගේ බැලන්ස් ඔෆ් පේමන්ට් කියන එකයි දෙකම ආසන්නයේ සමානයි ඉතින් ඒක වළක්වා ගත්තා නම් මේ බැලන්ස් ඔෆ් පේමන්ට් ප්‍රශ්නයක් ඉන්නේ නැහැ. ඒකට අපිට අවශ්‍යයි නූතන තාක්ෂණය භාවිතා කරලා. මොකද ඒ එතුමා සඳහන් කරපු ඒ ග්ලෝබල් ඉන්ටග්‍රිටි රිපෝට් එක කරලා තියෙන්නේ අන්තර්ජාතික වරායන් සියල්ලම ඒකාබද්ධ කරගෙන අපේ වරායන් වලින් එහිට ගියේවා සංසන්දනය කරලා ගත්ත විද්‍යාත්මක වාර්තාවක්. ඒක අපිටත් කරන්න පුළුවන් එකක්. හැබැයි අපේ කස්ටම් එකට අපේ රේගු දෙපාර්තමේන්තුවට තාම එවැනි ක්‍රමවේදයක් නැහැ. නිසා රේගු දෙපාර්තමේන්තුවට අපි උපදෙස් දීලා තියෙනවා වහාම එවැනි ක්‍රමවේදයක් යෝජනා කරන්න විශේෂයෙන්ම මේ දත්ත පද්ධතිවලට
ගරු මන්තුමා ඔබතුමාගේ කතාවේදී ඉතුරු ටික පැහැදිලි කරන්න දෙයි ඊළඟට ගරු හරණී අමරසූරිය මන්තුමේ ඔබතුමියට විනෝතු අටක කාලයක් තියෙනවා
Thank you honorable presiding member ගරු සභාපතිතුමනි මේ අත වශයෙන්ම මේ මේ පහුගිය වකවානුව තුලම පාර්ලිමේන්තුව තුල අපූරු සංස්කෘතියක් ආණ්ඩුව පැත්තෙන් නිර්මාණය වෙමින් යනවා කියන එක පේන්න තියෙනවා. එකක් තමයි මේ ඇති වෙලා තියෙන ආර්ථික සමාජ සංස්කෘතික දේශපාලන ව්‍යසනය මැද්දේ ඔවුන්ගේ ඔවුන් සාධාරණ ඔවුන්ගේ නොහැකියාව සාධාරණීකර ගැනීම සඳහා එක අතකින් ඔවුන්ගේ අඳෝනාවක් වගේ ප්‍රතිචාර තමයි ඒ පැත්තෙන් එන්නේ. මෙන්න මෙහෙමෙන්න ප්‍රශ්නේ මෙච්චරයි මොනවද කරන්න පුළුවන් මොකද්ද අපිට කරන්න බැරි මෙන්න ණය ප්‍රමාණය අරකද මේකද කියලා ඔවුන්ගේ නොහැකියාව තව තවත් දුරට තහවුරු කරන ප්‍රවණතාවයක් තියෙනවා. එතකොට ප්‍රශ්න ඉදිරිපත් කරන එක තමයි තියෙන්නේ. ඔවුන්ට මේකට විසඳුම් නැහැ කරන්න දෙයක් නැහැ වගේ කතාවක් ආණ්ඩුව පැත්තෙන්ම කියවගෙන එනවා. අනිත් පැත්තට ඔවුන් යෝජනා කරන්න උත්සාහ කරනවා දැන් ඔවුන් ගත යුතු සියලුම ක්‍රියාමාර්ග ගන්නවා ආර්ථිකය ස්ථාවර වේගන එනවා කිසිම ප්‍රශ්නයක් දැන් නැහැ ඔක්කොම ප්‍රශ්නවලට විසඳුම් හොයාගෙන යන වෙලාවේ මේක කඩාකප්පල් කරන්න තමයි විශේෂයෙන්ම විපක්ෂය මැදිහත් වෙන්නේ සහ විපක්ෂයේ වැරැද්ද නිසා තමයි මේ ඔවුන් ගන්න ඉතාමත්ම හොඳ ක්‍රියාමාර්ග ක්‍රියාත්මක නොවෙන්නේ හෝ අසාර්ථක වෙන්නේ විපක්ෂය නිසා කියලා ඒ මතය ගොඩනගන්න තෝ උත්සාහ කරනවා. ඇත්ත වශයෙන්ම ගරු සභාපතිතුමනි අපි මතක තියාගන්න ඕනේ මේ රටේ මේ ඇති වෙලා තියෙන ව්‍යසනය කාලයක් තිස්සේ වර්ධනය වෙමින් තිබ්බේ ආණ්ඩු ගණනාවක් තුල ගත්ත වැරදි තීන්දුව තීරණ සහ ඔවුන්ගේ දූෂිත දේශපාලන සංස්කෘතිය නිසා. එතකොට මේක විසඳන්න නම් ඒ මූලික පදනම වෙනස් කරන්නේ නැතුව මේකට අපිට විසඳුම් උඩින් විතරක් බලලා නිකන් ඉතාමත්ම සරල විදියට බලලා අපිට මේකට විසඳුම් ගේන්න බැරි බව මම හිතන්නේ අද වෙනකොට සියලු දෙනාම හොඳින් දන්න දෙයක්. නමුත් අපි උදාහරණයක් ඇටිය මේ තත්වය තුළ මේ ආණ්ඩුව ගන්න ක්‍රියාමාර්ග සහ මේ ව්‍යසනය ඇතිවෙන්න හේතු දිහා බලනකොට ප්‍රධාන කාරණා දෙකක් තමයි එකක් රටක හැම වෙලාවෙම ප්‍රශ්න ඇතිවෙන්න පුළුවන් සමාජයක් තුළ හැම වෙලාවෙම සමාජය තුළ විසඳිය යුතු ප්‍රශ්න තියෙනවා නමුත් ආණ්ඩුපත් වෙන්නේ ඒ මතුවෙන ප්‍රශ්න නිසි වෙලාවට නිසි අයුරින් ඒ ප්‍රශ්න විසඳා නමුත් මේ ඒ නිසි වෙලාවට නිසි ආයුරින් ප්‍රශ්න විසඳීමට නොහැකියාව තුල තමයි අද වෙනකොට මේ රට මෙවැනි ව්‍යසනකාරී තත්වයකට පත් වෙලා තියෙන්නේ. එතකොට ඒකට මම උදාහරණ දෙකක් දෙන්නම්. එකක් තමයි මේ දැන් ඇති වෙලා තියෙන ගොවීන් අතර ඇති වෙලා තියෙන අර්බුදය හරි වෙලාවට වතුර නොදීම අනවශ්‍ය වෙලාවට මේ කප්පා මේ පොහොර කප්පාදු කිරීම පොහොර නොදී සිටීම ඊට පස්සේ අවශ්‍ය නැති වෙලාවට පොහොර දීම මෙවැනි හේතු නිසා ගැටලු නිර්මාණය වීමට ප්‍රධාන හේතුවක් වෙලා තියෙන්නේ ඒ ගැටලු අර්බුද සහ ව්‍යසන දක්වා වර්ධනය වෙලා තියෙන්නේ ආණ්ඩුව නිසි වෙලාවට ප්‍රශ්න හඳුනා ගැනීමට නොහැකි වීමත් නිසි වෙලාවට ඒවට උත්තර නොදීම ඒ තුලින් තමයි අද මේ තත්ත්වය ඇති වෙලා තියෙන්නේ. දෙවැනි එක මේ රටේ තීන්දු තීරණ ගන්න ක්‍රියාවලියම අද දූෂිතයි. තීන්දු තීරණ ගන්න යම් කිසි එකකට මැදිහත් විය යුත්තේ කොහොමද සහ මැදිහත් වෙන්නේ මොන වෙලාවටද කොහොමද කියන තීරණේ ගන්නෙත් දූෂිත ක්‍රියාවලියක් තුල. ඒ කියන්නේ තීන්දු තීරණ ගන්නේ රටේ ජනතාවගේ යහපැවැත්ම කෙසේ විය යුතුද කියන එක මත නෙවෙයි. ඒ ආරක්ෂා විය යුතු සහ ඔවුන්ගේ පුද්ගලික න්‍යායපත්‍රයන් තුළ ප්‍රමෝට් කරන්න ඕන දූෂිත ව්‍යාපාරක කල්ලියක් වෙන්න පුළුවන් එහෙම නැත්නම් තමන්ගේ පුද්ගලික ව්‍යාපාර ආරක්ෂා කිරීමට වෙන්න පුළුවන් මෙවැනි දූෂිත හේතු මත තමයි තීන්දුව తీරන ගන්නෙ. දැන් අදටත් ගරු සභාපතිතුමනි ඔබ දන්නවා මේ රට තුල වෙච්ච සීනිබදු වංචාව පිළිබඳ කිසිම පියවරක් අරගෙන නැහැ. ඒ වාර්තා වලට මොකක්ද වුණේ කියන එක ගැන කිසිම කතාවකුත් නැහැ. එවැනිම තත්ත්වයක් අද නැවත වතාවක් වර්ධනය වෙන්න නියමිතයි. මේ තිරිඟු පිටිසහ තිරිඟු ඇට ආනයන කිරීමට ගන්න පියවර හරහා එහෙම එකක් නැවත නිර්මාණය වෙන්න පුළුවන් කියන එක ගැන සැක තියෙනවා. එතැනි ඊයේ මුදල් කමිටුව විසින් ඉදිරිපත් කරපු වාර්තාව තුළිනුත් ඒ අවධානම පෙන්නුම් කළ දුන්නා. නමුත් දැන් ඒ තීරණ ගන්නේ ඒ මුදල් කමිටුවේ එකඟතාවයක් නොමැතිව. මුදල් කමිටුවෙන් ආපු ඒ යෝජනා සහ ඒ නිරීක්ෂණ පැත්තකට දාලා තමයි නැවත වතාවක් ආණ්ඩුව හැසිරෙන්නේ. එතකොට අපි මේ දැන් කතා කරනවා ඉතිහාසයෙන් පාඩම් ඉගෙන ගමු කියලා. ඉගෙන ගන්නෑ. ඉගෙන ගන්න නැවත වතාවක් ඒ තීන්දුව තීරණම ඒ විදියටම ආයෙත් ගන්නවා. ඉතින් ඒ කියන්නේ අර මේ තීන්දුව තීරණ ගැනීමේ මේ දූෂිත ක්‍රියාවලිය තුළින් මේ ව්‍යසනයක් පත්වලා තියෙන විදිය ගැන කිසිම ඉගෙනීමක් කරන්න මේ ආණ්ඩුව සූදානම් නැහැ කියන එක තමයි දවසින් දවස ඔප්පු වෙන්නේ. සහ දැන් මේ වෙලාවෙත් ලහිලහියේ ආණ්ඩුව කරන දෙයක් තමයි මේ රටේ අනාගතයට සහ මේ රටේ තීරණාත්මක දේවල් වලට බරපතල ලෙස බලපාන විවිධ නීති සම්පාදනය කිරීම සහ යෝජනා ගේන්න ඉදිරිපත් වෙනවා. එතකොට මේකට සාධාරණීකරණය හැටියට ගේන්නේ අපි මේ ආර්ථික අර්බුදයක ඉන්නවා. මේක ඉක්මනට අපි මැදිහත් වෙන්න ඕනේ. මේකට කවුරුවත් විරුද්ධ වෙන්න එපා. ඉක්මනට අපි කරන්න ඕනේ. ඒවට මොනවත් විවේචනත් ගේන්න එපා කියලා තමයි මේක සාධාරණීකරණය කරන්නේ. නමුත් ගරු සභාපතිතුමනි, මෙවැනි ව්‍යසන අපේ රටට විතරක්
නෙවෙයි, දෙක කාලයක් තියෙනවා
බොමිසුදි, අපේ රටේ විතරක් නෙවෙයිනේ, මේ ඉතිහාසය පුරාම වෙන සමාජ තුලත් මෙවැනිම සිද්ධීන් වෙලා තියෙනවා. ඒවැයිනුත් අපි ඉගෙන ගන්න ඕනේ. එතකොට මේ විදියට මෙවැනි ආර්ථික ව්‍යසන සිද්ධ වෙනකොට ඒ ආර්ථික ව්‍යසන වලට මැදිහත් වෙලා තියෙන ක්‍රම, විශේෂයෙන්ම මේ ජනතාව මත බර පටවන විදියට කප්පාදු කරමින් සිදුවෙන මැදිහත්වීම් තුළින් දීර්ඝකාලීනව ආර්ථිකය ශක්තිමත් වෙලා හෝ ආර්ථිකය නැවත ගොඩනගා ගන්නට බැරි වෙලා තියෙනවා කියන එකත් ඒකටත් උනහල් තරම් උදාහරණ තියෙනවා. එතකොට පාර්ලිමේන්තුවක් තුල නම් ඒ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය නම් මේ විවිධ ක්‍රම ගැන අපිට සාකච්ඡා කරන්න ඉඩ තියෙන්න ඕනේ, විවේචන කරන්නත් ඉඩ තියෙන්න ඕනේ, අවශ්‍ය නම් අධිකරණයට ගිහිල්ලා ඒවා අභියෝගයට පත් කරන්නත් අවස්ථාව තියෙන්න ඕනේ. ඒක තමයි ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ. මොකෝ ආණ්ඩුව ඉදිරිපත් කරන මතයට අත උස්සන එක නෙවෙයි වැඩේ. සහ ඒවා විවේචනය කරන වෙලාවටත් අධිකරණයට යන වෙලාවත් මේවා කඩාකප්පල්කාරී ලෙස දකිනවනම් ඒක බරපතල ප්‍රශ්නයක්. මොකෝ මේ රටේ මේ රට ඉල්ලන සහ මේ ආර්ථික ප්‍රතිව්‍යුහගත කිරීමට අවශ්‍ය ප්‍රධාන දෙයක් තමයි දේශපාලන ස්ථාවරභාවය, සමාජ ස්ථාවරභාවය. ඒ සඳහා අවශ්‍යම දෙයක් තමයි ප්‍රජාතන්ත්‍රවාදී අවකාශය. බලෙන් මේවා කරන්න බෑ. පාර්ලිමේන්තුව තුල තියෙන බලය පාවිච්චි කරලා සියලු දෙනාම එකගයි කියන මතයට එන්න බෑ. ඒ ප්‍රතිව්‍යුහගත සැලසුම් වලට ගෙනාපු විවිධ යෝජනා සහ පනත් වලට විවිධ පක්ෂ විපක්ෂයේ පක්ෂ හැටියට විරුද්ධ වුණා. ඒක තමයි. ඉතින් ඒ සංවාදය, ඒ අයිතියක් තියෙනවා.
මේ කාලය අවසන්.
ප්‍රජාතන්ත්‍රවාදීව එවැනි දේවල් සංවාද කරන්නත් ඒවා විවේචනය කරලා හරිම දේ තෝරා ගැනීම තමයි අපි කළ යුත්තේ. නැත්තම් මේක නිකන් හරිම ඩිෆෙන්සිව් විදියට ගේන කිසිම විවේචනයක් බාර ගන්නත් බැරි නම් හැම ඒ විවේචන සහ ඒවා අභියෝගයට ලක් කිරීම බ්ලොක් කරනවා නම් මේ රටට අවශ්‍ය ආර්ථික නැවත ආර්ථික ස්ථාවරභාවයට අවශ්‍ය දේශපාලන හා සමාජ ස්ථාවරභාවයට විශාල හානියක් වෙන බව මතක් කරමින් මට කාලය ලබා දීම ගැන ස්තුතිවන්ත වෙනවා. බෙහෙවින් ස්තුතියි.